මට එකපාරටම විශාල අභියෝගයක් ආවා. ඒක මොනම මාධ්‍යවේදියෙකුටවත්, ගීත රචකයෙකුටවත්, දේශකයෙකුටවත් මං හිතන විදියට ඒ ආකාරයට ඇවිත් නැහැ. අභියෝගය උනේ පසුව, මුලදියාවේ ආරාධනාවක්. මාතර ප්‍රධානතම බාලිකා පාසලකින් එහි විදුහල්පතිනියගෙන් තමයි ඇරයුම. විදුහලේ උසස් පෙළ දැරියන්ටත්, ආරාධිත පාසල් වලින් තෝරාගත් උසස් පෙළ දැරියන් පිරිසකටත් සාහිත්‍ය දේශනයක් කරන්න. හැබැයි විදුහල්පතිතුමේ තීරණය කරලා ඉවරයි මං කළ යුතු කතාව. මාතෘකාව දීලා ඉවරයි. ඇය මට පැහැදිලි කළා. හැමදාම අපි එකම මාතෘකාවක් ගැන කතා කරන නිසයි මම මේ මාතෘකාව යෝජනා කරන්නේ. මේක බලකිරීමක් නන් නෙමෙයි. ඒත් මේ ප්‍රශ්නය අපි බුද්ධිමත්ව කතා කරන්න ඕනේ. ඔබතුමීගේ මාතෘකාව මොකද්ද? ආදරය. මං තප්පර ගාණක් නිහඬුණා. ඉතින් මේක තරුණ ශිෂ්‍යාවන්ට කරන කතාවක්නේ. ඒකම තමයි විශේෂත්වය. කතා කරන පුද්ගලයයි කතා කරන අන්තර්ගතයයිනි වැදගත්. අපි හුඟක් හිතලා මේ තීරණයට ආවේ නිකම්ම නෙමෙයි. අකමැති නෑ නේද? කොච්චර වෙලාවක එකක්ද? වරුවක්ම තියෙනවා. කැමති විදියට බෙදා ගන්න පුළුවන්. නියෝජ්‍ය විදුහල්පතිනියත් හරිම ස්වාධීන අදහස් ඇත්තියක්. ඈත් විදුහල්පතිනිය එක්ක හරි හරියට කරුණු ඉදිරිපත් කරනවා. ඈ කලින් මාතර ප්‍රධාන බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික විදුහල්පතිනිය. සාමාන්‍යයෙන් ගීත හරි වෙන මොකක් හරි කලාංගයක් හරි ගැනනේ අපි කතා කරන්නේ. රස විඳීම, කලාවේ පරමාර්ථ, ලංකාවේ ගීතය, සංගීතය, විචාර කලාව, චිත්‍රපට කර්මාන්තේ, එහෙම නැත්නම් නාට්‍යවල විකාශනය, ඔය වගේ මාතෘකානේ අපි කතා කරන්නේ. අපි කරලා තියෙන්නේ මේ මාතෘකාව හරිම පුළුල්. අනික ඉර ගහන්න ඕන කොහෙද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. කාටවත් කියන්නත් බෑ. ළමයි මොන වගේ මානසික තත්ත්වයක ඉඳීවිද දන්නේත් නැහැ. විදුහල්පතිනියත් දෙවැන්නියත් ලේසියට අතහරින්නේ නැහැ. අපේ ළමයි ගැන අපි වග කියනවා. ආරාධිත පාසල් දරුවොත් හොඳම තෝරාගත්තු පිරිසක්. අපි තෝරලා තියෙන්නේ. අපි මේ වැඩේ කරමු. අපට කියන්න බැරි, හැබැයි හිතේ කැකෑරන දේවල් ගොඩක් තියෙනවා. මේ වගේ දේශනයකින්, මේ වගේ වැදගත් සංවාදකින් ළමයින්ට ගොඩාක් වැදගත් කරුණු අනාවරණය වේවි. අපි හිතන්නේ මේක හරියාවේ කියලා. අම්මා තාත්තා කී දේ නාහන මං කවදාවත් ගුරුවරු කී දේ නාහන නෑ නේද කියලා මට හිතුණා. මොන තරම් බෑ කියපු දේවල් ගුරුවරුන්ගේ බලපෑමට ඇරයුමට අපි කරලා තියෙනවද? අන්තිමට ඒ හැම දෙයකින්ම අපට අවඩක් වෙලත් නෑ. තව තවත් මේ යෝජනාවට තර්ක කරන්න තරම් මට බයක් සැකක්, එහෙම නැත්නම් ප්‍රශ්නයක්, හැකියාවේ ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඒගොල්ලමනේ යෝජනා කරන්නේ. මගේ මොකෝ, මං සීමාවේ ඉඳන් වැඩේ කරනවා. මං එහෙම හිතුවා. ඉතමත් ආදරණීය පිළිගැනීමකින් පසුව මාව ප්‍රධාන ශාලාවට රැගෙන ගියා. මා ලියෝ ගී දිගටම වාදනය වෙමින් තිබුණා. සුනිල්ගේ රෑවැඩ මුරය, එඩ්වඩ්ගේ රන්හිරු මඬලින් වගේ සමාජ යථාර්ථය රැගත් මං ලියපු ගීත. ඒ වගේම කටුඅකුලේ පානතියා, මල්පිපේ පුංචි වීරයෝ වගේ මා ලියපු ළමා ගීත. නිම්තරක් හඬන්න ළඟව වියෝ පසුවයි අහසයි ඔබමට වගේ, සිනාතොටක් වගේ මා ලියපු ප්‍රේම ගීත. මේ සියල්ල මට ඇහෙනවා. මේ ගීත සංස්කරණය කරලාද කොහෙද දාලා තියෙන්නේ? විදුහල්පති තුමිය පරමාර්ථය පැහැදිලි කළා. හරිම සරලයි. කෙලීම මට කතාව. මං සාමාන්‍යයෙන් පොත්පත් ගෙනියන්නේ නැහැ. සටහන් කිසිවක් ගෙනියන්නෙත් නැහැ. අතේ කොළ කැල්ලක්වත් මොකවත් නැහැ. භද්‍ර යෞවනයේ සිසුවියන් පිරී තිරී ගියපු ශාලාව. වෙනද නම් ගීත ගැන ඕන තැනකින් පටන් ගන්න තිබුණා. මගේ හැම වැඩක්ම වගේ මං මට ඕන විදිහට තමයි පටන් ගන්නෙ. කොහොමද මේ බැරෑරුම් මාතෘකාව ගැන කතා කරන්න මුල පුරන්නේ? ළමයින්ගේ විශ්වාසය දිනාගන්නේ. මට ඒ මොහොතේම අදහසක් ආවා. මේ විදිහට කතාව පටන් ගන්න. හරිම දෛවෝපගත විදිහට මටත් ඉන්නේ දූලම දෙන්නේ. ලොකු දුව ඔබේම වයසේ, උසස් පෙළේ. අනෙක් දුව කුඩායි, දූලම දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක් විදියට මට පුළුවන් ඔබේ තාත්ත වගේ ඔබත් එක්ක ඕන දෙයක් කතා කරන්න. ඊටත් වැඩිය ලෝකෙ කොච්චර දේවල් තියෙනවද තාත්ත කෙනෙකුට දුවල එක්ක කතා කරන්න ඕන කරන. හැමදාම කතා කරන මාතෘකාවක් තියෙනවා. දුවලගේ අධ්‍යාපනය ගැන, විනෝදාංශ ගැන, ගෙදර වැඩපළවලට අම්මට උදව් කරන හැටි ගැන, අනාගතය ගැන, ඇඳුම් පැළඳුම් විලාසිතා ගැන වුණත්, ඉස්කෝලේ ගැන මොන තරම් දේවල් තියෙනවද. ඒ වුණාට අද මේ තාත්තට කතා කරන්න වෙලා තියෙන්නේ ඒ එකක් ගැනවත් නෙමෙයි. උගුර හිරකරවන, හදවතට ඊයම් බරු වගේ කෙඳා බහින ආදරය ගැන. ඉස්සෙල්ලම කියන්න ඕනේ ඔබේ ඇඳුමේ පැළඳුමේ කෑම බීමේ හැඩගැස්මේ සංස්කෘතිය වගේම මේ විෂයේ තියෙනවා යම්කිසි මට්ටමක්. අපි කියන්නේ ක්වොලිටි එකක් කියලා. ඒක පටන් ගන්නෙ අම්මගේ ආදරෙන්. එහෙම නැත්නම් තාත්තගේ ආදරෙන්. ධාරක ප්‍රේමය කියලා කියන්නේ. තවත් තියෙනවා. ඇයි ගුරුවර ගුරුවරියන්ගේ ආදරය, සෙනෙහස මිතුරියන්ගේ. දැන් ළමයි බොහොම සාවධානයි, නිශ්ශබ්දයි. විශාල විශ්වාසකින් ඔවුන් බලා ඉන්නවා. විදුහල්පතිතුමියත් ගුරු මණ්ඩලයත් ඒ වගේමයි. සූදානම් කරගෙන තිබුණු ගීත කොටසක් වාදනය වෙනවා. ආදරේ උල්පත වූ අම්මා, මිහි මණ්ඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා, කඳුළු කිරිපවා තුරුලේ සෙනෙහසින් හදා, කඳුළු විලදිගේ නොපෙනී ගියදෝ අම්මා. උසස් නවකතා, උසස් කෙටිකතා, උසස් චිත්‍රපටි, උසස් කවි, උසස් නාට්‍ය, උසස් චිත්‍ර, උසස් ඇඹුම්, උසස් මුද්‍රා නාට්‍ය, මේ වගේ ආදරෙත් තිනවා උසස් පහත් කියලා දෙයන්සයක්, ධාරා දෙකක්. කලා නිර්මාණයක වචන හෝ රේඛා හෝ ස්වර හෝ මේ උසස් පහත් බවට හේතුවනවා වගේම ආදරේ උසස් හෝ පහත් බවට හේතු වෙන්නේ ඔබේ හැඟීම්, චර්යා රටා, සිතුම් ක්‍රමය, ඔබේ රුචිකත්වය. මං උසස් කලා නිර්මාණවල ආදරය හඳුන්වා දුන් හැටි කියලා දුන්නා. විරාගේ අරවින්ද සරෝජිනී, ටර්ග්නියුගේ අස්සයා, ටෝල්ස්ටෝයිගේ ඇනා, ඩස්ටෝස්කිගේ අනන්ත චරිත, ලෙවින්, පුෂ්කින්ගේ කවි. නිර්මාණවලට හේතු වුණු ආදරය, පරාර්ථයම විහිද වූ ආදරය, ආත්මාර්ථය යටපත් කර පොදු යහපත් සත්තාව පසක් කළ ආදරය, මේ ආදරය පෙරදරි චරිත, ඒ වගේම ආදරය වෙනුවෙන් කෙරුණු පරිත්‍යාග, කැපවීම. වෙනද ආදරය කියලා කිව්වම ඔබට මේවා මතක් වුණාද? අදින් පස්සේ ආදරය කිව්වම ඔබට මොනවද මතක් වෙන්නේ? සිසු දරියන් එකම සිතුවිල්ලකට ඇවිත්, යම් වෘතයකට ඇවිත් වගේ. පුෂ්කින්ගේ කවියේදී කවියා ප්‍රේමවන්තයා ඉල්ලන පරාර්ථ ඉල්ලීම, ශිෂ්ටත්වය ආචාර ධර්ම පෙරදරි යම් නිර්මාණයක් ප්‍රකට කරන ආධ්‍යාත්මික හැඟීම, මේ සේරම ගීත නිදර්ශන සමග දරුවන්ගේ හිතට යනවා. ඉතාම රසවත්ව කවුරුත් සවන් දෙනවා. ඇයි මම නිරෝෂට සිනා තොටක් විය ඔබ පා මුලම ලද සරදම් ලිව්වේ? ඇයි මම බුලේගොඩට එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට ලිව්වේ? ඒ ගී යුගලේ රැඳුනේ ඔබ සාමාන්‍යයෙන් දකින ආදරේද? ආදරේ දෙවුරුව ඔබට පේන්නේ කොහොමද? ඇයි මං විය වූ පසුවයි ගීතය ලිව්වේ? මං ඉතා සවිස්තරාත්මකව මේ විෂය ගැන කතා කළා. විසිරුණු මල් පෙති මං ලිව්වේ ඔබට, දුවලට. එදා මගේ වයස හැටියට, අවුරුදු 20 ගානේ හැටියට මම කිව්වේ නම් නැගෙනී කියලා තමයි. ඒත් අද කියන්න තියෙන්නේ දියණී කියලා. එදා මං ගීතය ලියනකොට මම බොහොම තරුණයි. අද මට දුවලා ඉන්නවා. විසිරුණු පෙති මලක් වෙන්නේ නැහැ කවදාවත්. ඒත් එක්කුණු පෙති තමයි මලක් වෙන්නේ. මේවා දැනගන්න ඕන දියණිවරු. මං ඔබට මතකද මුලින්ම කිව්වා අතුල්‍යා සේනානායක දියණියගේ ලිපිය පස්සට තියාගත්තා කියලා? මාවරලින් ලියූ ඇය මේ දේශනයට සවන් දී තිබුණේ නැහැ. ඇගේ වචනෙන් කියනවා නම් මෙන්න මේ තමයි වෙලා තිබුණේ. ඔබේ නිර්මාණ ගැන ඇහුවට වින්දට මා මුලින්ම ඔබ පිළිබඳව දැනගත්තේ මගේම නැගණියගෙන්. මාතර සාන්ත තෝමස් බාලිකාවේ ඔබ කළ සාහිත්‍ය දේශනේ අකුරක් නැර මට නංගි කිව්වා. මං උසස් පෙළට කලා අංශයෙන් ලිව්වා සංගීතයත් සමග. ඈ දිගින් දිගටම දැඩි අභිරුචියෙන් ඒ දේශනය ගැන ලියලා තිබුණා. හැබැයි අකුරක්වත් ඇහෙන්නේ නැතුව සියල්ලම මුඛ පරම්පරාවෙන් නංගිගෙන් දැනගත්තු කරුණු. කොහොමුණත් මේ අභියෝගාත්මක විෂය මට බාර දුන්නු විදුහල්පතිනිය පතිරණ මැතිනිය. ශාන්ත තෝමස් කුමරි විදුහලේ විදුහල්පතිනිය. ඇගේ නියෝජ්‍ය විදුහල්පතිනිය එදා, ඊටත් කලින් සුජාතා ප්‍රාථමික විදුහල්පතිනිය, වණිගනායක මැතිනිය. අද නම් ඇය ඉන්නේ ඉසුඹුසුවෙන්. මේ වගේ දැනුම් තේරුම් ඇති වගකින් පරවශ ගුරුවරු විදුහල්පතිනියන් හැම විදුහලකටම ඇතිවෙවා කියලා තමයි මට පතන්න තියෙන්නේ පුරවැසියෙක් විදියට. විවිධාකාර මාධ්‍ය දේශන වගේම නවකතා, කෙටිකතා, නාට්‍ය, චිත්‍රපට, ගීත විසින් නව යෞවන ජීවිත විවිධාකාරයට නමල හැඩගහලයි තියෙන්නේ. කොහොමුණත් එදා දේශනේ හමාර වෙනකොට මධ්‍යාහ්නය වෙලා දියණිවරුන්ගෙන් විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් ඉදිරිපත් වුණා. වාචිකව අහන්න බැරි අයට ලිඛිතව ප්‍රකාශන ඉදිරිපත් කරන්න ඉඩ දී තිබුණා. 98%ක්ම 9%ක්ම අහලා තිබුණේ ඇහුවේ බුද්ධිමත් ප්‍රශ්න. හිතේ කැකෑරුණු අදහස්. ශිෂ්ටත්වයේ වැදගත්කම හැබැයි ආදරය කියන්නේ මොකද්ද? තමුන්ට ආදරය කිරීම සමග හැබැයි ආදරය වෙනස් වෙන්නේ කොහොමද? මේ වගේ සෑහෙන දිග පළල මාතෘකා තොගයක් කතා වුණා. ආදරය නිවැරදිව වටහා ගැනීමත්, ආදරයේ සරාගය වෙන්ව හඳුනා තිබීමත් ජීවිතයට යෞවනයට කෙතරම් වැදගත්දයි ඔවුන්ට පසක් වුණා. එදා මේ ගාම්භීර නිර්මල චින්තනය පසක් කරවන්නට වාදනය කරපු එකමක ගීතයක් ඔබට අදහන්න දෙන්නම්. මගේ මේ දේශනය මතක් කරලා දුන්නු අතුල්‍ය සේනානායක දියණියට නැවතත් ස්තුතියි. හැබැයි ආදරය තුළ ආත්මార్థය, කිලිටි ආධ්‍යාත්මය, වංක කුදිටු පරමාර්ථ නැහැ. ඒ ආදරය හිතාගන්න බැරි තරම් සුවිපුල්, හරියට හඳෙලිය වගේ. කතා කරන වදනක ඇහෙන්නේ වනන්තරයක කුරුළු සංගීතය. මේ දිනෙති රැඳී තියෙන්නේ භාවනාවක ශාන්තිය. මේ ප්‍රේමයේ නිර්මලත්වය ගැන ලිව්වේ සුනිල් ආරියරත්නයන්. එච්.එම්. ජයවර්ධනයන් කොහොමද දුටුවේ මේ වනන්තරයේ සකුණ මියසිය නැත්තම් භාවනාවක අපරිමිත ශාන්තිය? එහෙව් එච්.එම්.ගේ ඒ ස්වර අර්ථකථනය ගායනා කළේ නන්දා මාලනි. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳේලියසේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්යයි.
ප්‍රේමය නම් රාගයෙන් තොර සඳේලියසේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්යයි. ප්‍රේමය අනන්තරයක සකුණ මියැසි දෙතොල් අතරින් ගලා එන්නේ ගීතිකාවක ශාන්තිය ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සියචින්ත්‍ය පාරිශුද්ධයි සුරම් Ram.